චක්කවාලේසු අත්තා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සුනන්තු සග්ග මොක්කදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු වරහතු සම්මා සම්බුද්දස්ස ඒකායනෝ අයං භික්ඛවේ මග්ගෝ සත්තානං විසුද්ධියා ශෝක පරිද්දවානං සමතික්කමාය දුක්ඛ දෝමනස්සානං අත්තගමාය ඤායස්ස අධිගමාය නිබ්බානස්ස සත්‍විතිරියාය හේ අදිදං ගත්තාරෝ සතිපට්ඨානා කතනේ සත්තාරෝ නිද භික්ඛවේ භික්ඛු කායේ කායානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං වේදනාසු වේදනානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං චිත්තේ චිත්තානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සං ධම්මේසු ධම්මානුපස්සී විහෙරති ආසාපි සම්පජානෝ සතිමා විනේය ලෝකේ අභිජ්ජා දෝමනස්සංති
සද්ධාවන්ත පින්වතුනි තුන් ලෝකාග්‍ර භාග්‍යවත් බුදුරජාණන් වහන්සේ සත්වේනගේ විසුද්ධිය පිණිස සියලු ශෝකයන් දුක්ඛ දෝමනස්සයන් එවැගේම සාංසාරික දුක්ඛයන් ඉක්මවීම පිණිස සියලු දුක්ඛයන්ගේ නිවීම පිණිස ලෝකෝත්තර මාර්ගඥානය සාක්ෂාත් කිරීම පිණිස නිර්වාණ ධාතුව සාක්ෂාත් කරණය පිණිස නිර්වාණ ධාතුවට පත්වීම පිණිස දේශනා කරන ලද එකලා වූ මාර්ගයක් එකලෙසම තනියම වැඩිය යුතු මාර්ගයක් දේශනා කරන්නට යෙදුණා. ඒ කවරක්ද? සතරක් වූ සතිපට්ඨානයයි. බෝධිපාක්ෂික ධර්ම විස්තරයේදී මුලින්ම සඳහන් වෙන්නේ සතිපට්ඨාන හතර පිළිබඳවයි. ඊට පසුව සම්‍යප්පදාන හතර, ඉරිදීපාද හතර, ඉන්ද්‍රිය පහ, බල පහ, බොජ්ජංග ධර්ම හත, මාර්ගාංග අට වශයෙන් දිගින් දිගට මේ ගලාගෙන යනවා. මුලින්ම තියෙන සතිපට්ඨාන හතර. මේ සෑම බෝධිපාක්ෂික ධර්ම කොටසක්ම පින්වතුනි නිර්වාණය සඳහා, නිර්වාණය සාක්ෂාත් කරණය සඳහා දේශනා කරන්නට යෙදුණා. ඒ කියන්නේ සතිපට්ඨාන හතර වැඩීමෙන් නිවන් දකින්නට පුළුවන්. සම්‍යප්ප්‍රදාන හතර වැඩීමෙන් නිවන් දකින්නට පුළුවන්. විද්ධිපාද හතර වැඩීමෙන් නිවන් දකින්නට පුළුවන්. ඉන්ද්‍රිය පහ වැඩීමෙන් නිවන් දකින්නට පුළුවන්. බල පහ වැඩීමෙන් නිවන් දකින්නට පුළුවන්. බොජ්ජංග හත වැඩීමෙන් නිවන් දකින්නට පුළුවන්. මාර්ගාංග අට වැඩීමෙන් නිවන් දකින්නට පුළුවන්. ඉතින් මේ සිද්ධි ඕනෑම කොටසක් කැමැති පරිද්දෙන් වැඩීමෙන් නිවන කරා යන්නට පුළුවන්. එනිසා මේ සෑම බෝධිපාක්ෂික ධර්මයක්ම නිවන දක්වාම කුළු ගන්වලා දේශනා කරන්නට සුදුසුයි. මේ සතිපට්ඨාන හතර පිළිබඳව පින්වතුන් නිතර නිතර අහලා ඇති. බොහෝ දෙනා දන්නවා. සතිපට්ඨාන සූත්‍රයේ සද්ධායනා කරන නිසා එහි නිවන් මාර්ගයේ නිවන දක්වා යා හැකි බව සෑම දිනාටම ප්‍රත්‍යක්ෂ කරුණක්, සෑම දිනාම දන්න කරුණක්. සතිපට්ඨාන කියනකොට මෙහි කියවෙන්නේ එකම සති චෛතසිකය ගැන. කලින් අප සඳහන් කරන්නට යෙදුනා පරමාර්ථ ධර්ම සමූහයක් ගැන. රූප 28ක්, චෛතසික 28ක්, චෛතසික 250ක් කියලා පරමාර්ථ ධර්ම ටිකක් කියනවා ලෞකික වශයෙන්. නිර්වාණය තව පරමාර්ථයක් නේ. එතකොට මේ චෛතසික 52 අතරින් යහපත් චිත්තවල, සෝභන චිත්තවල යෙදෙන චෛතසිකයක් තමයි සති චෛතසිකය කියලා කියන්නේ. සතිය කියන්නේ සිංහතුනි, මේ සාමාන්‍යයෙන් අපි සතිය කියන සිහිය කියනකොට අර උම්මත්තක භාවයක් නැති, සිහි මුලාවක් නැති, යමස්කමක් තේරෙන අවධානයෙන් ඉන්න ගතියට සිහිය කියලා කියනවනේ. ඒ කියන්නේ මත්යෙන් දුවම සිහිය අඩු වෙනවා. අනිත් නැති අවස්ථාවලදී සෑම කෙනෙක්ටම ප්‍රකෘති 100ක් තියෙනවා කියලා අපි කියනවා. නමුත් මේ සිහිය නෙවෙයි මේ ධර්ම විස්තරයේදී බුදුරජාණන් වහන්සේගේ ධර්මයේදී සතිය කියලා හඳුන්වලා තියෙනවා. මෙතනදී සතිය කියලා අභිධර්ම ආදී හඳුන්වන්නේ අකුසල පැත්තට හිතට යන්න දෙන්නේ නැතුව, අකුසල ධර්මතාවලට උපදින්නට දෙන්නේ නැතුව, අකුසල පැත්තේ සිතට දුවන්න දෙන්නේ නැතුව, කුසල පැත්තේ සිත රඳවන, කුසල පැත්තේ සිත පවත්වන බලයකට තමයි සතිය කියලා කියන්නේ. පින්වතුනි, සාමාන්‍යයෙන් පෘථග්ජන සත්වයාගේ සිත අකුසල පැත්තේ නිකම්ම ගලාගෙන යනවා. පහළට ගඟ ගලන එක ස්වභාවිකයිනේ. ඒ වගේ අකුසල පැත්තේ සිත ගලනවා කියන එක ස්වභාවිකයි. මොකද හේතුව අපේ సంతානේ නිතරම කෙලෙස්යන් විසින් අනුසයනය කරනවා. කෙලෙස්යන් විසින් ලුහු බඳිනවා. ඒ නිසා කුඩා අවස්ථාවක් ලැබුණු සැනින් කෙලෙස් ධර්ම හිතේ හට ගන්නවා. ඒ නිසා නමුත් කවදාවත් පින්විතනේ කුසලයක් අනුසයනය කරන්නේ නැහැ. කුසලයක් පසුපස්සේ ලුහු බඳින්නේ නැහැ. ඒ නිසා ඉබේ කුසල් හටගන්නේ නැහැ. අකුසලයේ කියන එක සුළු වීර්යයකින් සුළු උත්සාහයකින් අවධානය අඩු කිරීමක් කළ පමණින් හට ගන්නවා. ස්වභාවයෙන්ම සිත අකුසල පාර්ශිකයි. ඉතින් ඒ නිසා මේ අකුසලයෙන් මුදවලා අකුසලයෙන් ඉවත් කරලා කුසල පැත්තේ පිහිටවන්නට අමතර ශක්තියක් බලයක් ඕනේ. ඒ අකුසලයෙන් සිත මුදවලා කුසලෙහි පිහිටවන බලය තමයි සතිය කියලා කියන්නේ. පත්තාණය කියලා කියන්නේ සිත නානා ආරම්මණයන්ට විසිරෙන්න දෙන්නේ නැතුව කේසාදී කොට්ඨාසවල කායාදී චිත්ත වේදනාදී කොට්ඨාසයන්හි සිත නැවත නැවත පිහිටවන ධර්මයේ තමයි පත්තාණය කියලා කියන්නේ. සම්පයුක්ත ධම්මේසු ප්‍රමුඛා ප්‍රධානා හුත්වා කායාදීසු කොට්ටාසේසු නිවත් චිත්තං තීති පට්ඨානං. ඒ කියන්නේ සම්ප්‍රයුක්ත ධර්මයන් වලට ප්‍රමුඛයක් වෙලා මූලිකයක් වෙලා එයත් එක්ක උපදින ධර්මයන්. ඒ කියන්නේ සතියත් එක්ක උපදින ධර්ම තියෙනවනේ. තවත් චිත්තචෛතසිකයෝ එකට උපදින චිත්තචෛතසිකයන්ට ප්‍රධානියෙක් වෙලා මේ චිත්තචෛතසිකයන්ට වෙන වෙන අරමුණු වලට යන්න දෙන්නේ නැතුව මේ කාය චිත්ත වේදනාදී සුදුසු ආරම්මණයන්හි පිහිටවන බලය පිහිටවන ශක්තිය තමයි ඒ බලෙන් යුක්ත දේ තමයි පත්තාණය කියලා කියන්නේ. එතකොට මේ සිහියම තමයි පත්තාණය වෙන්නේ. පත්තාණය කියන්නේ ඒ වගේ සමන් එක්ක එකතු උපදින ධර්මයන් වෙන තැන් වලට යන්න දෙන්නේ නැතුව ඒ අදාළ තැනම පිහිටවන ධර්මය. මේ ගතිය සිහිය තියෙනවා. එනිසා සතියේම පත්තාණං. සතියේ පත්තාණං සිහියම තමයි පත්තාණය වෙලා සතිපත්තාණං කියලා හැදෙන්නේ. ඉතින් සතිපට්ඨාන හතරක් තියෙනවා. ඒක සත්තහාරි සතිපට්ඨානානි කියලා ව්‍යාකරණානුකූලව පාලි ව්‍යාකරණේ හැටියට නපුංසකලියෝ මේ ලිංගුව වර්ණගින්නට ඕනේ. නමුත් මේ සියල්ලම ධර්ම නිසා ධර්ම කියන පදය ධම්ම කියන පදය බොහෝ තෙන් වර්ණගින්න පුළුවන්. නපුංසකලින්ගෙත් වර්ණගින අවස්ථා තියෙනවා. පුළුවන්ගේ වර්ණගෙටකොට ඒ අනුව ධම්ම කියන අර්ථය අනුව ගිහිල්ලා සත්තහාරි සතිපට්ඨානානි කියන්නේ නැතුව සත්තාරෝ සතිපට්ඨානා කියලා පුළුවන්ගෙන් මේක ව්‍යාකරණානුකූලව තිබුවා කියලා සඳහන් වෙනවා. ඉතින් මේ සතිපට්ඨාන කියන්නේ තේරුම කාය, චිත්ත, වේදනා, ධර්මාදී කොට්ඨාසයන්හි නැවත නැවත චිත්තකයිතික ධර්මයන් පිහිටවන්නා වූ බලය. පරමාර්ථ වශයෙන් ගත්තොත් සිහිය. මේට අනුව වෙනස් විග්‍රහත් මේ සතිපට්ඨාන කියන වචනේ තියෙනවා. නමුත් මේ බෝධිපාක්ෂික ධර්ම කතාවේදී ගැළපෙන්නේ සුදුසු වන්නේ මේ විදිහේ නැවත නැවත සුදුසු ආරම්මණයෙහිම පිහිටවන කියන්නා වූ ධර්මය. ඒ කියන්නේ සිහිය සතිපට්ඨානෙ ওই විදිහට විග්‍රහ වෙන්නේ. ඊළඟට අපි දන්නවා සතිපට්ඨාන හතරක් තියෙනවා පින්වතුනි. මේ වගේ සතිපට්ඨාන හතරක් හැදෙන්නට හේතුව මොකද්ද? දැන් කායානුපස්සනා කියවම රූප ධර්ම සමූහය රාශිය කියන අර්ථයෙන් කාය කියලා කිව්වේ. වේදනාම කිව්වේ අරමුණු රස විඳින අර්ථයෙන්. චිත්ත කියලා කිව්වේ අරමුණු දැනගන්න අර්ථයෙන්. අරමුණු සිතන අර්ථයෙන්. ධම්ම කියලා කිව්වේ ස්වභාව ලක්ෂණේ දරන අර්ථයෙන්. දැන් මේ විදිහට ගත්තම සාමාන්‍යයෙන් මේ ගැන තරමක් දන්න කෙනෙක් තේරෙනවා මේ කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාව කියන තැන්වලදී කායානුපස්සනාව වෙලා තියෙන්නේ රූපස්කන්ධය, වේදනානුපස්සනාව වේදනාස්කන්ධය, චිත්තානුපස්සනාව විඥානස්කන්ධය. මේ සියල්ලන්ගෙම තියෙනවා ධර්ම ස්වභාවයක්. ඒ සියල්ලන්ටම ඕන්ට ආවේනික වෙච්ච ලක්ෂණයක් තියෙනවා. ඒ නිසා මේ සියල්ලම ධර්ම ලෙස ගන්න පුළුවන්. ඒ නිසා මේ සියල්ලටම ධම්ම කියන වචනේ යොදලා අමුතුයෙන් සතිපට්ඨාන හතරක් දේශනා කරන්න අවශ්‍ය නැහැ. සෑම දෙයකම, ඒ කියන්නේ ධම්ම කියනකේ තේරුම තමයි ස්වභාව ධර්මයන් ස්වකීය ලක්ෂණය විසින් දරනු ලැබෙන්නේ ධම්ම කියලා කියනවා. සත්‍යයන් විසින් උපදමන සත්‍යයන් විසින් දරනු ලැබෙන්නේ ධම්ම කියලා කියනවා. ඒතර මේ විදිහට මේ ධම්ම කියන ලක්ෂණය සෑම පරමාර්ථ ධර්මයකටම ප්‍රඥප්ති ධර්මයකටම සුදුසු වෙනවා. එතකොට මේ ධම්ම කියන ලක්ෂණයෙන් කායානුපස්සනාවේ ගැන රූප ටිකක් ධම්ම වෙනවා. වේදනානුපස්සනාවේ ගැන වේදනාවක් ධර්මයක් වෙනවා. චිත්තානුපස්සනාවේදී ගැනන සිතක් ධර්මයක් වෙනවා. ඒ නිසා මේ ධර්ම කියන ලක්ෂණයනේ සෑම එකකටම පොදුයි. ඒ නිසා එකම ධම්මානුපස්සනාවක් විතරක් දේශනා කරන්නට තිබුණා. නමුත් එසේ සිද්ධ නොකළ එක්තරා හේතුවක් වුණා. මේක විශේෂ කරුණක්. මොකද කායානුපස්සනාවේදී දැන් ධම්මානුපස්සනාවේදී පින්වතුනි ස්කන්ධ පබ්බේ ගත්තම ස්කන්ධ පබ්බේ කියලා එකක් තියෙනවා. ඒ ස්කන්ධ පබ්බේදී රූප වේදනා සංඥා සංඛාර විඥාන කියන ස්කන්ධ පහම විදර්ශනාවට ලක් වෙනවා. ඉතින් ඒ ගත්ත රූප ස්කන්ධේ නැවත කායානුපස්සනාවේදී විදර්ශනාවට ලක් වෙනවා. ඒ ගත්ත වේදනා ස්කන්ධේ වේදනානුපස්සනාවේදී නැවත විදර්ශනාවට ලක් වෙනවා. විඥාන ස්කන්ධේ චිත්තානුපස්සනාවේදී විදර්ශනාවට ලක් වෙනවා. මෙහෙම කරන්නට හේතුව මොකක්ද? මේ කරන්නට හේතුව තමයි සිංහතනේ විපල්ලාස කියලා කොටාසයක් තියෙනවා. විපල්ලාස කියලා කියන්නේ බැරදි දැකීම් ටිකක්. මේක සංඥා චිත්ත දික්ති වශයෙන් තුන් ඇදෑරුම් වෙලා, ඒ වගේම ආත්මයේ තුන් ඇදෑරුම් වෙලා අවසානයේ දොළොස් ඇදෑරුම් වෙනවා. ඒ කියන්නේ අනිත්‍යදේ නිට්ටයයි කියලා වැරදි හැඟීමක් තියෙනවා. අනාත්මදේ ආත්මයි කියලා වැරදි හැඟීමක් තියෙනවා. හොඳට මේවා දැනගන්න ඕනේ. දුක්ඛදේ සුඛයි කියලා වැරදි හැඟීමක් තියෙනවා. අසුභදේ සුභයි කියලා වැරදි හැඟීමක් තියෙනවා. මොනවද? අනිත්‍යදේ නිට්ටයයි, අනාත්මදේ ආත්මයි, දුක්ඛදේ සුඛයි, අසුභදේ සුභයි කියන. මෙන්න මේ කියන වැරදි හැඟීමකට විපල්ලාසය කියලා කියනවා. මෙන්න මේ විපල්ලාසයන් දුරු කිරීම සඳහා තමයි මේ වගේ කොටස් හතරක් ඇති කරන්නේ. මෙන්න මේ විපල්ලාස අතුරින් පින්වතුනි අනිත්‍යයේ නිත්‍ය විපල්ලාසයයි. ඒ වගේම අසුභයේ සුභ විපල්ලාසයයි. දුක්ඛයේ සුඛ විපල්ලාසයයි කියන තුනම ඕලාරිකයි. මේ තුන සාමාන්‍යයෙන් ඕලාරික විපල්ලාස. සුඛම සූක්ෂම විපල්ලාසය තමයි අනාත්මී ආත්ම කියන විපල්ලාසය. එතකොට කායානුපස්සනා සතිපට්ඨානයේ දේශනා කරේ මේ විපල්ලාසය ප්‍රධාන වශයෙන් අපි කියනවා රූපස්කන්ධය අසුරු කරගෙන, වේදනාස්කන්ධය අසුරු කරගෙන, විඥානස්කන්ධය අසුරු කරගෙන ප්‍රබල වශයෙන් පවතිනවා. සංඥාස්කන්ධය අසුරු කරගෙන පවතිනවා. නමුත් අර තුන අසුරු කරගෙන ප්‍රධාන වශයෙන් පවතිනවා. ප්‍රබල ලෙස පවතිනවා. ඉතින් ඒ නිසා දැන් අර කියපු රූපස්කන්ධය අසුරු කරගෙන අර විපල්ලාස හතරම තියෙනවා. ඒ හතරින් පින්වතුනි නිත්‍ය සුඛ සුභ කියන විපල්ලාස තුන ඕලාරිකයි. ඒ ඕලාරික විපල්ලාස තුන දුරු කරන්නට ගැඹුරු භාවනාවකට වඩා සාමාන්‍යයෙන් සරල දෙයකින් කරන්නට පුළුවන්. වේදනාවේ තියෙන නිත්‍ය සුඛ සුභ විපල්ලාස දුරු කිරීමත් එහෙමයි. චිත්ත විඥාන ස්කන්ධයේ තියෙන නිත්‍ය සුඛ සුභ විපල්ලාස දුරු කිරීමත් එහෙමයි. ඒ නිසා වැඩි ගැඹීර නොවිච්ච ආකාරයට රූප ස්කන්ධයේ තියෙන රූප සමූහය සමූහය අරගෙන සමූහ වශයෙන් අරගෙන ආනාපාන සති පබ්බේ ඉරියාපත පබ්බේ ආදී ලෙස කායානුපස්සනාව දේශනා කළා. මේකලේ රූපස්කන්ධයේ තියෙන නිත්‍ය සුඛ සුභ කියන විපල්ලාසයන් ප්‍රධාන වශයෙන් දුරු කිරීම සඳහා. ඒ වගේම වේදනාස්කන්ධයේ තියෙන විශේෂයෙන්ම සුඛ විපල්ලාසය දුරු කිරීම සඳහා වේදනානුපස්සනා සතිපට්ඨානය දේශනා කළා. ඒක විශේෂයෙන් තියෙන සුඛ විපල්ලාසය. අද සුභ විපල්ලාස රාජිවර වේදනාවේ ප්‍රකට වෙන්නේ සුඛ විපල්ලාසයි ආත්ම විපල්ලාසයි. ඊට පස්සේ චිත්තානුපස්සනාවේදී විඥාන ස්කන්ධයේ කෙරෙහි තියෙන විශේෂයෙන් නිත්‍ය විපල්ලාසයයි ආත්ම විපල්ලාසයයි. ඒ නිත්‍ය විපල්ලාසය ඕලාරිකයි. ඒ දුරු කිරීම සඳහා චිත්තානුපස්සනාව දේශනා කරා. ඉතින් ඒ වගේම මේ රූපස්කන්ධයේ තියෙන, වේදනාස්කන්ධයේ තියෙන, විඥානස්කන්ධයේ තියෙන, අනිකුත් ස්කන්ධවල තියෙන ආත්ම විපල්ලාසය දුරු කිරීම සඳහා ධම්මානුපස්සනාව දේශනා කරා. විශේෂයෙන්ම සංඥා ස්කන්ධයේ තියෙන ආත්ම විපල්ලාසය. ස්කන්ධ සියල්ලගේම ආත්ම විපල්ලාසය තියෙනවා. ඒ රූපස්කන්ධයේ සුභ, නිත්‍ය, සුඛ, ඒ වගේම ආත්මික විපල්ලාස හතරම ප්‍රකටයි. වේදනා ස්කන්ධයේ විශේෂයෙන්ම සුඛ විපල්ලාසයයි ආත්ම විපල්ලාසය ප්‍රකටයි. චිත්තානුපස්සනාවේදී නිත්‍ය විපල්ලාසයයි ආත්ම විපල්ලාසය ප්‍රකටයි. සංඥා ස්කන්ධයේදී ආත්ම විපල්ලාසය ප්‍රකටයි. සංස්කාර ස්කන්ධයේදී ආත්ම විපල්ලාසය තමයි ප්‍රකට වෙ යුත්තේ. ඉතින් ඒ නිසා මෙන්න මේ කියන අර්ථයෙන් ආත්ම විපල්ලාසය දුරු කිරීම සඳහා ධම්මානුපස්සනාව දේශනා කරා. ඒ නිසා රූප ස්කන්ධයේ, වේදනා ස්කන්ධයේ, සංඥා ස්කන්ධයේ, සංඛාර ස්කන්ධයේ, විඥාන ස්කන්ධයේ වශයෙන් ස්කන්ධ පද්‍යයක් ධම්මානුපස්සනාවේදී නැවත දේශනා කරේ අර කියපු කාය, චිත්ත, වේදනානුපස්සනාවන් තියෙනකොට අර විශේෂ ආත්ම විපල්ලාසය සූක්ෂම ආත්ම විපල්ලාසය දුරු කිරීමට කායානුපස්සනාව, චිත්තානුපස්සනාව, වේදනානුපස්සනාවන්ගෙන් බලාපොරොත්තුනේ අර කියපු ඕලාරික සුඛ සුභ ආත්ම විපල්ලාසයන් රූපේ වේදනාවගේ වේදනාවෙන් සුඛ විපල්ලාසය, චිතේ තියෙන නිත්‍ය විපල්ලාසය දුරු කිරීම. ඉතින් මේ නිසා තමයි ප්‍රතිපත්තාන හතරක් දේශනා කරේ කියන එක දැනගන්නට වටිනවා. සමහර විට කරුණ නොතේරෙන්නට පුළුවන්. නමුත් මේ විදිහට සතර සතිපට්ඨානයක් සඳහන බවත් තේරුම් ගත යුතු වෙනවා. ඉතින් ඊළඟට දැන් අපිට තියෙන මේ සතිපට්ඨානයේ කායානුපස්සනා සතිපට්ඨානයේ තරමක් විස්තර කරගන්න. කායානුපස්සනා සතිපට්ඨානයේ පින්නතුනේ ප්‍රධාන වශයෙන් කොටස් 14යි. මොනවද? ආනාපාන සතිපබ්බය, ඉරියාපත පබ්බය, ඒ වගේම සම්පජඤ්ඤ පබ්බය, කායගත සතිපබ්බය, ධාතු මනසිකාර පබ්බය, ඒ වගේම නව සීවතකේ. අර කලින් පහයි මේ නව සීවතකේ කියන මృత ශරීරයේ නම ආකාරයෙන් බලන එක එකතු කරාම සියල්ලම 14යි. මේ 14 කායනුපස්සනා සතිපට්ඨානයයි. එතන මේකේ මුලින්ම අපිට තියෙන්නේ ආනාපාන සතිපට්ඨානය. මේ ආනාපාන සතිපට්ඨානය බොහෝ දෙනා බොහෝ ලෙස ප්‍රගුණ කරන එකක්. ඉතින් මේ ආනාපාන සතිපට්ඨානයේදී ඉස්සල්ලාම සමත වශයෙන් යම් ඒකාග්‍රතාවයක් ඇති කරගෙන විදර්ශනාවට බහින්නට පුළුවන්. මේකදී සමහර කෙනෙක් ධානුපදවලම විදර්ශනාවට බහිනවා. ඉතින් මේක सिद्ध කරන්නට නම් ඉස්සල්ලාම හුස්ම රැල්ල පිළිබඳ සිහිය පවත්වා ගන්නට ඕනේ. ආන ආපාන කියලා කියන්නේ තින්වතුනේ ඒ කියන්නේ මේ හුස්ම ආස්වාස ප්‍රාස්වාස කියලා කියනෝ නැති මේ හුස්ම ඉහළ ගැනීම පහළ ගැනීම තමයි ආස්වාස ප්‍රාස්වාස කියලා කියන්නේ. මේ හුස්ම ඉහළ පහළ යන සිද්ධිය කෙරෙහි සිහිය පිහිටුවලා නැවත නැවත සිහිය පිහිටුවලා ඒ තුළින් නීවරණ ධර්මයන් යටපත් කරලා ඒ වගේම අර කියපු ආත්ම ආදී විපල්යාසයන් දුරු කරලා දුරු කිරීම තමයි මේ කායනුපස්සන සුභාදී විපල්යාසයන් දුරු කිරීම තමයි කායනුපස්සන සතිපට්ඨානෙන් බලාපොරොත්තු වෙන ඥානාපාන සතිපට්ඨානෙන් බලාපොරොත්තු වෙලා තියෙනවා. ඉතින් මේක සිද්ධ කරනකොට විශේෂයෙන්ම මේ කායනුපස්සන අතුරු අනුපස්සන කියන එකේ තේරුමක් ටිකක් දැනගත යුතුයි. අනුපස්සන කියන්නේ පින්වතුනි නැවත නැවත බැලීම. කෙසේ බැලීමද? අර කියපු ආකාරයට වැරදි විපල්ලාසයන් දුරු වෙන තරමට නැවත නැවත බැලීම තමයි අනුපස්සන කියලා කියන්නේ. ඉතින් මේ හැම එකකින් බලාපොරොත්තු වෙන්නේ නිකන් බැලීමක් පමණක් නෙවෙයි. ඒ බැලීම තුර ඥාන සම්ප්‍රයුක්ත බැලීම තුන දෘෂ්ටිය තෘෂ්ණාව ආදී යටපත් වෙන අන්දමින් බැලිය යුතු වෙනවා. ඉතින් මේකේ ආනාපානස්ති වඩනකොට මුලින්ම තියෙන තින්නතුනේ හුස්ම පිළිබඳව සිහිය පිහිටුවන එක. හුස්ම පිළිබඳව සිහිය පිහිටුවනකොට ඉහළ යන හුස්ම ගැනයි පහළ යන හුස්ම ගැනයි අවධානයෙන් ඉන්නට වෙනවා. මේකෙදී සාමාන්‍ය කෙනෙක්ගේ හුස්ම රැල්ල හැපෙන තැන් තියෙනවා. ඒ කියන්නේ දික් නහයක් තියෙන කෙනෙක්ගේ හුස්ම නාසයේ අග හැපෙනවා. එයිනුත් ඒ දික් නහය අග වක් වෙලා නම් සමහරුන් ඒක කොහොම ප්‍රකටයි. එහෙම නැති අයගේ හුස්ම රැල්ල නාසයේ අග ලාවට ගෑවිගෙන යන්නේ. ඊළඟට කෙටි මහත නහස් කුඩු තියෙන අයගේ හුස්ම රැල්ල ගිහිල්ලා වදින්නේ බොහෝ විට තොලාග. කුඩු තොලාග. එයිනුත් සමහර කෙනෙක්ගේ ඒක වදින්නේ සියුම් ලෙස. ඉතින් ඒ නිසා සමහර කෙනෙක්ට මේ හුස්ම රැල්ල වදින හැටි දැනගන්නට අමාරුයි. ඒ සඳහා මුලින්ම තදින් හුස්ම රැල්ල අරගත්තම ඒ හුස්ම වදින තැන අපිට දැනගන්නට පුළුවන් වෙනවා. ඊළඟට මේ විදිහට දිගින් දිගට තදින් හුස්ම අරගෙන ආනාපානය කරන්න හැදුවොත් ඉක්මනින්ම දෙහසටපත් වෙනවා. ඒ නිසා මුලින්ම කල යුත්තේ ආනාපානය කරන කෙනා ඉබේ හුස්ම වැටෙන්න දෙන එක බලාගෙන තමන්ගේ පාලනයකින් තොරව හුස්ම රැල්ල දිහා සිහියෙන් බලාගෙන ඉඳිය හැකි හැකියාව දිනු කරන්නට ඕනේ. ඒ කියන්නේ ඉස්සනම් භාවනා වඩන්න කලින් ඉබේ හුස්ම වැටෙන ඕනේ සාමාන්‍යයෙන්. ඒ හුස්ම වැටෙන එක දිහා පාලනයකින් තමන්ගේ බලපෑමකින් තොරව බලාගෙන ඉඳීමේ හැකියාව දිනු කරන්නට ඕනේ. ඒක තමයි පළවෙනි පියවර. එහෙම කරනම තමයි ආනාපාන සතිය පටන් ගන්නට ඕනේ. ඊළඟට මේ හුස්ම රැල්ල කියන එක තින්නතේ නාස් පොඩු වලින් ඇතුළු වෙලා ශ්වාසනාලයේ දිගේ ගිහිල්ලා පෙනහැලි දෙකට ඇතුළත් වෙනවා. නමුත් මේක සාමාන්‍ය යෝගාවචරයට වැටෙන්නේ නාස් පුඩු වලින් ඇතුළු වෙලා ගලනාලයේ දිගේ ගිහිල්ලා නාභිය පෙකණිය දක්වා යන ලෙසට. ඉතින් තින්නතේ සත්‍ය වශයෙන්ම හුස්ම රැල්ල යන දිහාව අර පෙනහැල්ලට උනත් මෙතනදී සත්‍ය හුස්ම රැල්ල නෙමෙයි අපිට අහු කරගන්නට අවශ්‍යයි. ඒක හුස්ම රැල්ල පිටර වැටෙන අයුරු තමයි දැනගන්නට යුතු. මේක ප්‍රඥප්තියක් අරමුණු වෙන්නේ සැබෑම ධර්මයක් නෙවෙයි. ඒ නිසා හුස්ම රැල්ල නාසයෙන් ඇතුළු වෙලා ගලනාලයේ දිගේ ගිහිල්ලා බඩට ඇතුළු වෙන ආකාරයෙන් ඒ හුස්ම රැල්ල වටහා ගැනීම ප්‍රමාණවත්. ඇත්ත වශයෙන්ම හුස්ම රැල්ල ගමන් කරන අරු දැන ගැනීමට අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒ විදිහට මේ හුස්ම රැල්ල ඇතුළු වෙන හැටි, ඒ වගේම නාභියේ ඉඳලා, ඒ වගේම උගුර දිගේ ගිහිල්ලා නාස් පුඩු වලින් පිටත් වෙන අයුරු, මේ වගේ ආස්වාස ප්‍රාස්වාසයේ දීර්ඝ වශයෙන්, ඒ කියන්නේ මුළු ගමන් මාර්ගයේ වශයෙන්ම බලන්නට පුරුදු කරනවා. මෙහෙම බලාගෙන යනකොට මේ විදිහට බලන එකේදී පුරුදු කිරීමේ පහසුව සඳහා මුලින්ම ගණන ක්‍රමයක් අනුගමනය කරනවා. ගණනවා කිය ගණනය කරනවා කියන්නේ හුස්ම රැල්ල ඇතුල් වෙනකොට එක හුස්ම රැල්ලයි, පිට වෙනකොට නැවත එකයි, ඇතුල් වෙනකොට දෙකයි, පිට වෙන එක නැවත දෙකයි ලෙස පිළිවෙලින් ගමන් කරන්න පුරුදු වෙනවා. මේකෙදි ගණන් කරන ක්‍රම දෙකක් තියෙනවා. කොහොමද? ධාන්‍ය මාපක ක්‍රමය කියලා කියන්නේ සාමාන්‍යයෙන් ධාන්‍ය ආදී මනින ගොවියෝ මේ ධාන්‍ය ආදී දී බුසල් ආදී මනිනකොට මේ දී බුසල මනින වෙලාවේ ටික වෙලාවක් යනවනේ මේ ටික හලන්න. ඒ වෙලාවේදී හැලෙන සම්පූර්ණ වෙලාවෙදිම 1 1 1 1 කියලා දිගටම කියාගෙන යනවා. ඒ විදිහට යෝගාවචරයත් සමහර කෙනෙක් හිත විචිත්ත වෙනවා නම් පිට යනවා නම් මොකද කරන්නට ඕනේ? මේ හුස්ම රැල්ල ඇතුළු වෙලා උගුර දිගේ ගලනාලේ දිගේ බඩට යනකම්ම නාභිය දිස්ස යනකම්ම 1 1 1 1 කියලා දිගින් දිගට කියනවා. ඒ වගේම පිට වෙනකොටත් පිට වෙලා ඉවර වෙනකම්ම 2 1 1 1 කියලා නැවත නැවත කියනවා. ඒ වගේ 2 2 3 3 කියන ඒවත් ඒ පිට වෙන ඇතුළු වෙන ඒ හුස්ම අවසන් වෙනකම්ම දිගින් දිගට එක දිගට අංකේ කියාගෙන යනවා. මේක තමයි ධඤ්ඤමාපක්‍රම. සමහර කෙනෙක්ට මෙච්චර අවශ්‍ය වෙන්නේ නැහැ. ඔවුන්ට ගෝපාල ගණන ක්‍රමේ ප්‍රමාණවත්. ගෝපාල ගණන ක්‍රමය කියලා කියන්නේ ගොපළුන් මන ගොපල්ලෝ ගොනු බලා ගන්න අය, හරක් බලා ගන්න අය එක තැනකට වෙලා තමන්ගේ හරක් ටික තමන් පහු කරගෙන යනකොට තමන්ගේ ඔඩොක්කුවේ ගල් කණ ටිකක් තියාගෙන පහු වෙන හරකෙක් පහු වෙනකොට එක ගල් කටේ බැවින් බිම දානවා. 1 2 3 කියලා බිම දානවා. වේගෙන් වේගෙන්. මෙහෙම දාගෙන ගිහිල්ලා අවසානයේ හරක් ටික ගියාට පස්සේ සියලු ගල් කට්ටියක ගණන් කරලා එකතු කරලා පිට වෙච්ච හරක් ප්‍රමාණය මැන ගන්නවා. මේ විදිහට පින්වතුනි හුස්ම රැල්ල ඇතුළු වෙනකොට පිට වෙනකොට එකවරක් 1 2 1 2 කියලා නැවත නැවත ගම එකවරක් විතරක් ගණන් කිරීම තමයි ගෝපාල ගණන ක්‍රම. ඉතින් මේ නිසා මේ ක්‍රම දෙකෙන් අවශ්‍යකින් ගණන් කරන්න පුළුවන්. වැඩියෙන් හිත පිට යනවා නම් අර කියපු විදිහට නැවත නැවත 1 1 1 කියලා දිගින් දිගට ගණන් කරන ක්‍රමය ප්‍රමාණ සුදුසු වෙනවා. ඉතින් මේ විදිහට හුස්ම රැල්ල බලාගෙන ඉන්නකොට නැවත නැවත සිත සමාධිමත් වෙනවා. මේකකින් තවත් කළ යුතු උපක්‍රමයන් බොහෝ රාශියක් මේ භාවනා ක්‍රමයේ තියෙනවා. ඉතින් මේකෙදී ටික වෙලාවක් යනකොට තියෙනතුනි හුස්ම රැල්ල සිුම් වෙන්නට පටන් ගන්නවා. සිුම් වෙන්නට පටන් ගන්නකොට ඒ සිුම් හුස්ම රැල්ල දැල්ල දිහාත් වැඩි අවධානයකින් බලන්නට ඕනේ. ඉතින් මේ හුස්ම රැල්ල සිුම් වෙලා ගිහිලා ධ්‍යාන අවස්ථාවකට පත් වුණොත් එහෙම චතුර්ථ ධ්‍යානෙදී සම්පූර්ණයෙන් නැති වෙලා යනවා. ඉතින් ඒක බාධාවක් වෙන්නේ භාවනා මනසිකාරයට. ඉතින් මුල් අවස්ථාවේදී මේ වගේ හුස්ම රැල්ල දිහා අවධානයෙන් බලාගෙන ඉන්නකොට හිත සමාධිමත් වෙනකොට නීවරණ යටපත් වෙලා යනකොට ප්‍රඥා සමාධිය ආදී ගුණධර්ම දියුණු වෙනකොට එකවරටම පින්වතුනි දීප්තිමත් ආලෝකයක් ලෙස හුස්ම රැල්ල දිස්වෙන්නට පටන් ගන්නවා. මේ ප්‍රථම වශයෙන් නිමිත්ත පහළ වෙන අවස්ථාව. මේක ඉතින් එකවර එක පරියන්කකින් සිද්ධ වෙනවා නෙවෙයි. නැවත නැවත මේ දේ සිද්ධ කරගෙන යනකොට නීවරණ ධර්ම යටපත් වෙලා සිත ශක්තිමත් වෙලා සමාධිමත් වෙනකොට සිද්ධ වෙන දෙයක්. සමහර කෙනෙක්ට මේ නිමිත්ත මණික් කැටයක් සිද්ධ වෙන්නට පුළුවන්. සමහර කෙනෙක්ට නෙළුම් මලක් සිද්ධ වෙන්නට පුළුවන්. චන්ද්‍ර මණ්ඩලයේ සඳ හිරු මණ්ඩලයේ සිද්ධ වෙන්නට පුළුවන්. වලාපටලයක් සිද්ධ වෙන්නට පුළුවන්. මේ විදිහට තමන්ගේ ඒ හුස්ම රැල්ල වදින තැන අග මේ විදිහේ නිමිත්තක් සිස්තෙන්නට පුළුවන්. ඊළඟට මොකද කරන්නට තියෙන්නේ? මෙන්න මේ නිමිත්ත කියන එක ඇති වුණාට පස්සේ තින්වතුනි උපචාර සමාධියකට සිතපත් වෙලා තියෙනවා. මේ වෙලාවේ නීවරණ ධර්ම යටපත් වෙනවා. හිතා ප්‍රණීත භාවයකට සිතපත් වෙනවා. ඉතින් මේ වෙලාවේදී මේ ඇතිවෙච්ච නිමිත්ත බොහොම පරිස්සමින් ආරක්ෂා කරගන්නට ඕනේ. මේ නිමිත්ත ක්ෂණයකින් ඇති වෙන්නට පුළුවන්. සමහර යෝගාවචරය මේ වෙලාවේදී කලබලයට පත් වෙලා ගැස්සීමට පත් වෙලා මේ නිමිත්ත සම්පූර්ණයෙන් නැති වෙනවා. මේ නැති වෙච්ච නිමිත්ත තින්වතුනි ආපහු ඇති කර ගැනීමත් ලෙන්ති නෑ. ඒ නිසා මේ වෙලාවේදී කලබල වෙන්නට බොහෝ උපේක්ෂකව නිමිත්ත දිහා බලාගෙන ඉන්නට ඕනේ. අමුතුවෙන් ආශා කළ යුතුවන්නේ නැහැ. ඉතින් සමහර ගුරුවරු කර්මස්ථාන ආචාර්යවරු කියනවා මේ වෙලාවේදී යෝගාවචරයට ඇති වුණේ නිමිත්තක් කියලා නොකිය යුතුයි කියලා දීඝබාණකාදී සමහර ගුරුවරු කියන මේ වෙලාවේදී ඔහුට පැහැදිලි කර කියන්නට ඕනේ කියලා. නමුත් මෙතනදී අපි කරන්නේ මේක දේශනාවක් වශයෙන් ක්‍රමයක් ලෙස දේශනා කරන ඕනේ. ඒ නිසා මෙතනදී මේ නිමිත්තක් ඇති වෙන්නේ ඔන්න ඔය විදිහට. ඒ නිමිත්ත ඇති වුණාට පස්සේ තුනි නැවත හුස්ම රැල්ල දිහා බලමෙත නතර කර යුතු වෙනවා. මොකද හේතුව හුස්ම රැල්ලේ තියෙනවා නානා ප්‍රභේද. දිග හුස්ම තියෙනවා, කෙටි හුස්ම තියෙනවා, ඒ වගේම රස්න හුස්ම තියෙනවා, සීතල හුස්ම තියෙනවා. මේ වගේ හුස්ම රැල්ලේ නානා ප්‍රභේද තියෙනවා. මේ වගේ නානා ප්‍රභේද තියෙන හුස්ම රැල්ල මෙනෙහි කරනකොට ප්‍රබල ඒකාග්‍රතාවයක් හටගන්නේ නැහැ. ඒ නිසා මොකද කළ යුත්තේ? නිමිත්ත හටගත්ත කෙනා එතෙන් පටන් හුස්ම රැල්ල මෙනෙහි කිරීම නතර කරලා අවධානයේ නිමිත්ත දිහා නිමිත්ත මෙනෙහි කරමින් ඉඳී යුතු වෙනවා. නිමිත්තටම අවධානය දීගෙන ඉඳී යුතු වෙනවා. මේකෙදි ලෝභය වගේ කෙලෙස් ඇති කරගන්නේ නැතුව ඒ දිහා බලාගෙන සිටිය යුතුයි. මේක ඇහැට පෙනෙන දෙයක් නෙවෙයි. මනසට දැනෙන දෙයක්. සත්‍ය වශයෙන්ම හුස්ම රැල්ලක් නෙවෙයි පින්වතුනි මේ නිමිත්ත ලෙස වැටහෙන්නේ. ඒ හුස්ම රැල්ල දිහා බලාගෙන ඉන්නීම නිසා ඇතිවෙච්ච හිතට දැනෙනා වූ සත්‍ය වශයෙන් නැති දෙයක්. එක්තරා ප්‍රඥප්ති මාත්‍රයක්. මේක තමයි ආනාපානස්ති නිමිත්ත කියලා කියන්නේ. මේ නිමිත්ත කසින නිමිත්ත වගේ හැමෝටම එක විදිහට නෙමෙයි. අර කියපු ආකාරයට නානා ක්‍රමවලට වැටෙනවා. මේ යෝගාවචරයාට මෙතනදී කියනවා තමන් මෙතෙක් නොදිටු නොවිදු වර්ණයකින් පැහැපත් භාවයකින් තමයි මේ නිමිත්ත දිස්වෙන්නේ. ඒ නිසා තමයි සමහර කෙනෙක් කලබලයට ආශාවට පත් වෙලා මෙතනදි පිරිහෙන්නේ. ඉතින් මේ වෙලාවේදී සියලු වැඩ කටයුතු අමතක කරලා දාලා, බැහැර කරලා දාලා, ගේදර වැඩ කටයුතු බව අමතක කරලා දාලා මේ නිමිත්ත අරමුණු කරමින් ධ්‍යාන මට්ටමට සිත වැඩිවීමට සුදුසුයි. මොකද සිංහතුනි, තව ටිකක් මේක ප්‍රබල ලෙස වඩාගෙන වඩාගෙන ගියොත් සමහර විට රූපාවචර ධ්‍යානයට පත් වෙලා කාම ලෝකයේ අභිභවක කෙනෙක් බවට පත් වෙන්නට පුළුවන්. ඉතින් එහෙම වුණත් එහෙම සිංහතුනි මරණින් මත්තේ බ්‍රහ්ම ලෝක පරායන වෙලා මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පවා දෙනකින් දැකගැනීමේ අවස්ථාව උදා වෙනවා. ආරි බ්‍රහ්මයන් සමග මතු මත්තේ ජීවිතවලදී කතා බහ කිරීම, ධර්ම ශ්‍රවණය කිරීම, ධර්ම සාකච්ඡා කිරීමට අවස්ථාව ලැබෙනවා. ඒ නිසා මේ අවස්ථාවේදී බොහෝ පරිස්සමෙන් මේ නිමිත් ආරක්ෂා කරගත යුතුයි. ඉතින් මෙසේ නිමිත් ආරක්ෂා කරගෙන නැවත නැවත බලාගෙන ඉන්නවා නම් ක්‍රමයෙන් නීවරණ ධර්ම තවත් යටපත් වෙලා සම්පූර්ණයෙන් නිෂ්කම්මන ප්‍රහාණයෙන් ප්‍රහීන වෙලා ඒ වෙලාවේ ප්‍රථම ධ්‍යාන උපදිනවා. ඊළඟට ක්‍රමයෙන් ဒုတိය ධ්‍යාන ආදී වඩාගෙන යන්නට පුළුවන්. ඉතින් මේ විදිහට මේ ආනාපාන සතියේ ධ්‍යානයේ දක්වා ප්‍රගුණ කිරීමක් මේ සතිපට්ඨාන භාවනාවේ තියෙනවා. ඉතින් මේකෙදි වැදගත් වෙන අංගය තමයි අපි ප්‍රධාන වශයෙන් දැනගන්නට ඕනේ මේ සතිපට්ඨානය ආනාපානයේ සමත වශයෙන් පුරුදු කිරීම බොහෝ තැන්වලින් බොහෝ ගුරුවරුන් අපිට දැනගන්නට පුළුවන්. මේ බෝධිපාක්ෂික ධර්ම විස්තරයේදී අපිට ගොඩාක්ම වැදගත් වෙන්නේ විදර්ශනාවට හරව ගන්න හැටි. මේ ආනාපාන සති කර්මස්ථානයේ විදර්ශනාවට හරගෙන ක්‍රම දෙකක් තියෙනවා. ධ්‍යානලාභී කෙනා පින්වත්නි, ඒ තමන්ට උපදින ධ්‍යාන සිත විදර්ශනා කරලා විදර්ශනාවට බහිනවා. අනිත් කෙනෙක් වෙන කෙනෙක් ධ්‍යානලාභී නැති කෙනා හෝ ධ්‍යානයේ තියෙන කෙනා වුණත් කමක් නැහැ. මේ හුස්ම රැල්ල අරමුණු කරගෙන විදර්ශනාවට බහිනවා. කොහොමද හුස්ම රැල්ල අරමුණු කරගෙන විදර්ශනාවට බහින්නේ? බොහෝ තැන්ම මේක කරන්නේ ධ්‍යාන නොලාභී කෙනා. මේ හුස්ම රැල්ල කියන්නේ වායෝ ධාතුවක්. මේ හුස්ම රැල්ල පවතින්නේ කවරක් ඇසුරු කරගෙනද කියලා කල්පනා කරනවා. මේ හුස්ම රැල්ල යම් දෙයක් ඇසුරු කරන් පවතින්නේ ශරීරේ. ශරීරය යනු කුමක්ද? සතර මහා ධාතුන්ගෙන් නිර්මිත වෙච්ච දෙයක්. මේ ධාතුන්ගේ තියෙන පඨවි ආපෝ තේජෝ ආදී ලක්ෂණ හු වෙන වෙනම දැනගන්නවා. සෙස උපාදාය රූපත් හු වෙන වෙනම දැනගන්නවා. ඊළඟට මේ ශරීරය ඇසුරු කරගෙන තියෙන මේ ආනාපානේ නිරීක්ෂණය කරපු ශරීරය නිරීක්ෂණය කරපු අරමුණු දැනගැනීම මාත්‍රේ නම් වූ සිත වෙනකොට හඳුනා ගන්නවා. මේ විදිහට සතර මහා ධාතුෙන් කළ දැනගන්නවා, සිත වෙන් කරලා දැනගන්නවා, නාම රූපය පරිච්ඡේද වෙනවා. ඒ විදිහට ධ්‍යානලාභී කෙනා මොකද කරන්නේ? ධ්‍යානෙ නැගී සිටලා තමන් සිටපු ධ්‍යානය ආවරණය කරනවා. කොහොමද ඒ ධ්‍යානයේ තිබුණු විතක්ක, විචාර, ප්‍රීති, සුඛ, ඒකාග්‍රතා ආදී වූ ධ්‍යානාංග වෙන වෙනම ඉපස්නා කරනවා. මේ ධර්මය සියල්ලක්ම සත්වයේ නෙවෙයි, පුද්ගලයේ නෙවෙයි, විතක්කේ නම් වූ අරමුණට නැදීම ස්වභාව කොට ඇති ධර්මයක් පමණයි. විචාරේ නම් වූ අරමුණ පිරිමදින ඒ නිමිත්ත පිරිමදින්නා වූ ධර්මයක් පමණයි. ප්‍රීතිය නම් වූ ඒ නිමිත්තේ කිනා යන්නා වූ ස්වභාවයක් පමණයි. ඒ වගේම සුඛේ නම් වූ එහි ආරම්මන රසයේ විඳින්නා වූ ස්වභාවයක් පමණයි. ඒකාග්‍රතාවේ නම් වූ ඒ ආරම්මනේ මනාවකට පිටන්නා වූ ස්වභාවයක් පමණයි කියලා ඒ ධ්‍යාන හිතේ තිබුණු චිත්ත චෛතසික ධර්මය වෙන වෙනම නිස්සත්ව නිර්ජීව ලෙස මනසිකාර කරනවා. මෙසේ මනසිකාර කරලා මේ ධ්‍යාන හිත පැවතියේ කවරක් අරමුණු කරගෙනද කියලා බලන. ඒ වෙලාවට තේරෙනවා මේ කරජකය අරමුණු කරජකය අසුරු කරගෙන තමයි පැවතියේ. අසුරු කරන් පැවතියේ කරජකය. ඒනොත් තීක්ෂණ නොනැතියෙක් නම් ඒ පැවතියේ ධර්මයේ දන්න කෙනෙක් නම් තේරුම් ගන්නවා හදේ වස්තු රූපය අසුරු කරගෙන. ඒ හදේ වස්තු රූපයේ පවතින්නේ සතර මහා ධාතු ආශ්‍රය කරගෙන. ඉතින් එච්චරම ගැඹුරට යන්නට අපහසු නම් මේ ධ්‍යානසිත පැවතියේ සතර මහා ධාතුන්ගේ නිර්මිත වෙච්ච කරජ කයත් අසුරු කරගෙන කියලා උට වැටෙන්නට පටන් ගන්නවා. අර වගේ සියුම් සියුම් ආකාරයෙන් වැටෙන්නට පටන් ගන්නේ ධර්මඥාන තියෙන උන්ට. ඉතින් එසේ වැටෙනවා නම් ඒක තීක්ෂණ අවබෝධයක්. ඒ අවබෝධය බොහොම ඉක්මනින් බොහොම ප්‍රබලව නිර්වාණයට උපකාර වෙනවා. ඉතින් එහෙම නැති වුණත් මේ කරජකය අසුරු කරගෙන සිට පැවති බවත් ඒ සිතයි කරජකයයි කියන මේ සතර මහා ධාතුන්ගේ නිර්මාණය වෙච්ච කයයි වෙන වෙන ධර්මතා මේ දෙක සත්වයක් නෙවෙයි පුද්ගලයක් නෙවෙයි ආත්මයක් නෙවෙයි කියලා නාම රූප දෙක පරිච්ඡේද කරගන්න සමර්ථ වෙනවා. මේක මේ කෙටියෙන් කිව්වට පින්වත්නි දීර්ඝ වශයෙන් විස්තර කර යුතුයි. ඉතින් අවසානයේදී අපි එක දේශනාවකදී විදර්ශනා විස්තර කරන්න බලාපොරොත්තු වෙන නිසා එතනදී විස්තර වශයෙන් සිද්ධ කරගන්න බලාපොරොත්තු වෙමු. දැනට මතක තියාගන්න මේ විදිහට නාමයයි රූපයයි දෙක වෙන් කරලා දැනගන්න එක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියන්නේ කියලා. සිත කිව්වේ අරමුණු දැන ගැනීමනේ. අරමුණු දැන ගැනීම ලක්ෂණයක ධර්මයක්නේ. සබවින් අරමුණු දැන ගැනීමම සිතයිනේ. ඉතින් එන්න ඒ ධර්මය රූපයෙන් වෙනස්. රූපේ නෑ මේ වගේ අරමුණු දැනගන්න ස්වභාවයක්. අරමුණු නැඹුරු වෙන අරමුණට බර වෙන ගතියක් රූපේ නෑ. ඒ වගේම රූපයේ තියෙන රුප්පණය වෙන ස්වභාවයක්. බාහිර ප්‍රත්‍ය හේතු කරගෙන රුප්පණය වෙන ගතියක්. ඒ නිසා මේ නාමයේ රූපයේ තියෙන එකිනෙකට විරුද්ධ වෙච්ච ලක්ෂණ දෙකක් පරමාර්ථ වශයෙන් සමානයි. නමුත් ස්වභාව ආවේනික ලක්ෂණ වලින් ඔවුන් දෙදෙනා වෙනස්. ඉතින් ඒ නිසා මේ වගේ විසභාග ධර්ම, විසභාග කියන්නේ එක අතකින් සභාගයි තව අතකින් වෙනස්. ඒ කියන්නේ මේ නාම රූප දෙක විසභාග දෙකක්. මෙන්න මේ විසභාග වෙච්ච නාම රූප දෙක වෙනකොට දැනගන්නවා. එතකොට අපි තේරුම් ගන්නවා මේ නාම රූප දෙකට අමතරව දෙන සත්‍යයේ පුද්ගලයෙක් නම් මෙතන නෑ. නාම රූප දෙක විතරයි මෙතන පවතින්නේ කියලා තේරුම් ගන්න. මේක තමයි නාම රූප පරිච්ඡේද ඥානය කියලා කියන්නේ. ඊළඟට අපි බලනවා මේ කර්යකය පවතින්නේ කවර හේතුන් මතද. ඒ විදිහව දකිනවා අතීත භවයේ තිබුණා වූ අතීත භවයන්හි තිබුණා වූ අප්‍රහීන අවිද්‍යාව නිසා. අප්‍රහීන විශේෂයෙන්ම අප්‍රහීන අවිද්‍යාව නිසා, ඒ වගේම අප්‍රහීන උපාදානය නිසා, ඒ වගේම කර්ම ශක්තිය නිසා මේ රූපකය හටගත්තා. ඒ වගේම මේ ජීවිතයේදී ලැබෙනා වූ ආහාර නිසා රූපකය හටගත්තා. මේක ගැඹුරෙන් විස්තර කරන්න වෙලාව නෙවෙයි. කෙටියෙන්ම කියනවා නම් අවිද්‍යාව අප්‍රහීනව තිබුණු නිසා තමයි මතු භවය හටගත්තේ. උපාදානය අප්‍රහීනව තිබුණු නිසායි භවය හටගත්තේ. කර්ම ශක්තිය විසින් තමයි මේ කර්මජ රූප ටික උපදවලා මේ රූපකය පවත්වන්නේ. ඒ වගේම මෙලවදී ගන්න ආහාර නිසා තමයි මේ රූපකය දිගන්නේ නැතුව විනාශ වෙන්නේ නැතුව පවතින්නේ. මෙන්න මේ හේතුන් නිසා රූපකය පවතින බව තේරුම් ගන්නවා. ඒ වගේම මේ රූපකයට මේ නාමයේ ඉවත් වුණොත් මේ රූපකය පිරිහෙලා විනාශ වෙලා යනවා. ඒ වගේම කර්මය, චිත්තය, ඍතුව, ආහාරය කියන සතර පත්‍ය නිසා මේ රූපකය හටගන්නවා. මේ විදිහට තින්නතනි හේතු අනුව මේවා හටගන්නේ කියලා තේරුම් ගන්නවා. ඒ වගේම අර කලින් කියපු ආකාරයට කර්මය, උපාදානය, අවිද්‍යාව, ආහාරය කියන හේතු නිසා මේ රූපය හටගන්නවා. මේ හේතුන්ගේ Nirodhe නිසා රූප Nirodhe සිද්ධ වෙනවා කියලා දකිනවා. අර කලින් අත අවස්ථාවේ කියපු විදිහට හේතුන්ගෙන් හටගන්න බව දැකලා ප්‍රත්‍ය පරිඥාණය මේ විදිහට යම් යම් හේතු නිසා හටගන්නවා, හේතු Nirodhe niruddha වෙනවා කියලා දකින්න එක සම්මස්තන ඥානයයි. ඉතින් ඒ විදිහට ඒ වගේ උදේවයි ඥානයයි. ඉතින් ඒ විදිහට පින්වතුනි රූපකය දිහා බලලා ඒ වගේම ශනිකව සිද්ධ වෙන උදේ ශනිකව සිද්ධ වෙන වයත් තේරුම් ගන්නවා. මේ විදිහට උදේවයි ඥාන ආදී පහළ වෙලා දිගින් දිගට විදර්ශනා වැඩි වීමෙන් රූපකය සම්බන්ධයෙන් ඔහුගේ කෙලෙස් තුනී වෙනවා. ඒ වගේම මේ තියෙන නාමකය, ඒ විදර්ශනා වඩපු නාමය, මේ පහළින් සිට කියන එකත් ඊට පස්සේ දිගින් දිගට මොහු හේතු ප්‍රත්‍ය අනුව බලමින්, ඒ වගේම සම්මස්තණය කරමින්, උදේවය අනුව බලමින් දිගින් දිගට වැඩි වීමෙන් ඔහුට සිත පිළිබඳව තියෙන කෙලෙස් තුන දුර වෙලා අවසානයේ අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. මේ විදිහට තමයි කෙටියෙන් ආනාපාන සති සම්බන්ධයෙන් දක්වනවා දක්වන්නට තියෙන්නේ. ඊළඟ කායනුපස්සනාව වලට තියෙන ඊළඟ භාවනාව තමයි ඉරියාපත භාවනාව. ඉරියාපත භාවනාව කියනකොට මේන් කියවෙන්නේ කය පවත්වන්නා වූ ඉරියව් අනුව සිහිය පිහිටවීම තුළ නැවත කය දිහා බැලීම තුළ කෙලෙස් යටපත් කරලා නිර්වාණය ලබා ගැනීමත් තමයි මේ ඉරියාපත භාවනාවෙන් සිද්ධ කරලා තියෙන්නේ පින්වතුනි. ගච්ඡන්තෝ වා ගච්ඡාමි පජානාති. සිතෝ වා සිතෝ මිහිති පජානාති. නිසින්නෝ වා නිසින්නෝ මිහිති පජානාති. සයානෝ වා සයානෝ මිහිති පජානාති. යතා යතා වා පනස්ස කායෝ පනිහිතෝ හෝති තථා තථානම් පජානාති. ඒ කියන්නේ යන කල්හි, ගමන් කරන කල්හි මේ කය ගමන් කරනවා කියන මෙනෙහි කරනවා. හිතගෙන ඉන්නකොට මේ කය හිතගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. ඉඳගෙන තියෙනකොට ඉඳගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. නිදාගෙන තියෙනකොට නිදාගෙන ඉන්නවා කියලා මෙනෙහි කරනවා. යම් යම් ඉරියව්වක කය පවතී නම් ඒ ඉරියව්වෙන් අසපය ඉතරින් පහත් කිරීම මතපිට බැරි මේ සෑම එකකදීම ඒ ඉරියව්ව අනුව හැරෙනවා ඔසවනවා ආදී ලෙස කය අනුව සිත මෙහෙයවනවා. මේ භාවනා කිරීමේදී මේ භාවනාව සිද්ධ කරනකොට මේ පවතින කයේ ඉරියව් වෙනස් වීම අනුව මේ සැලෙන කර්ජ කය දිහා අවධානයෙන් බලන් ඉන්නවා. මුලින්ම ගමන් කරනවා කියලා හිතනකොට ඒ ගමන් කිරීම නැති ප්‍රඥප්තිය තමයි හිත පිහිටන්නේ. නමුත් පසුව සිත සමාධිමත් වෙනකොට මේ ගමන් කරන කය මරවුණු කරගෙන මේ කයක් ගමන් කරන බව සිහි කරනවා. කයක් ඉඳ ගන්න බව සිහි කරනවා. කයක් නිදා ගන්න බව, සිටගෙන සිටින බව සිහි කරනවා. ඒ අතපය ඇසවීම වලදී අතපය ආදී සැලෙන හැටි සිහි කරනවා. මේ සිහි කිරීමේදී පින්වත්නි මෙපමණකින් ප්‍රමාණවත් වන්නේ නැහැ. මේ සතිපට්ඨාන භාවනාවේදී මුලින්ම ප්‍රඥප්තිය ඉඳලා ඊළඟට ඒ කය කෙරෙහි සිහිය පිහිටලා එතනින් පස්සේ තවත් ගැඹුරට මේ විදර්ශනාව යා යුතුයි. මොකද හේතුව දැන් බලු කපුටෝ ඒ වගේ සත්තු පවා පින්නතුනි
ගමන් කරනකොට ඉගිලෙනකොට දන්නවා තමන් දුවන ගමන් කරන බව උන් පිටට වැටහෙනවා. නමුත් ඒ වැටහීමෙන් කෙලෙස් ප්‍රහාණයක් උනේ නැහැ. මේ ඉරියාපත භාවනා පබ්බේදී තියෙන මේ වැටහීම කෙලෙස් ප්‍රහාණයට උපකාරයක්. ඒකෙදි කල්පනා කරනවා මේ යෝගාවචරය තමන්ගෙම ප්‍රශ්න කරනවා. මේ ගමන් කරන්නේ කවරෙක්ද? ඉඳගෙන ඉන්නේ කවරෙක්ද? සිටගෙන ඉන්නේ කවරෙක්ද කියලා තමන්ගෙම ප්‍රශ්න කරනවා. ඒ වෙලාවෙම තේරුම් ගන්නවා මේ ගමන් කරන්නේ වෙන විදියකින් නෙවෙයි වායෝ ධාතුව නිසා. වායෝ ධාතුවෙන් කරන තල්ලු කිරීම ඒ පැත්තට කර බර කිරීම නිසා තමයි මේ කරජකය ගමන් කරන්නේ. ඉස්සලාම ගමන් කරනවා ගමන් කල යුතුය කියලා සිතක් හට ගන්නවා. ඒ සිත හට ගන්නකොටම මුළු කය පුරාම වායෝ ධාරාවක් වායෝ ධාතුවක් හට ගන්නවා පැතිරෙනවා. ඒ වායෝ ධාතුව නිසා චිත්ත කිරිය චිත්ත ඒ වායෝ ධාතුව නිසා චිත්ත කිරිය වායෝ ධාතුව කියලා. සිත නිසා හටගත්ත වායෝ ධාතුව. ඒ චිත්ත කිරිය වායෝ ධාතුවෙන් කාය විඤ්ඤාත්තිය එක ධර්මයක් හට ගන්නවා. කාය විඤ්ඤාත්තිය කියලා කියන්නේ පින්වතුනි ඒකත් කෙටියෙන් තේරුම් ගන්න. දැන් වායෝ ධාතුව කියන්නේ මහා භූතයකින්. මේ මහා භූතය නිසා තමයි මේ ධාතුව නිසා තමයි ඉරියව් පැවැත්වීම කායාංග චලන සිද්ධ වෙන්නේ. නමුත් අපි දන්නවා අපිට අතක් ඔසවන්නට ඕන වුණාම පින්වතුනි ඒ වෙලාවේදී වායෝ ධාතුව නිසා තමයි අත එසවෙන්නේ සැහැල්ලු වෙලා. නමුත් ඔසවන්නට සිටින වෙලාවේදී පහළට තල්ලු වෙන්නේ නැහැ. අතක් දකුණු පැත්තට තල ඔසවද්දී වම් පැත්තට එසවෙන්නේ නැහැ. මේම සිද්ධ වෙන්න හේතුවක් තිබුණා. වායෝ ධාතුව කියන එක හැම පැත්තෙම ගලාගෙන යන සුදුසු ධර්මයක්. නමුත් මේ සිතෙන් යම් දිශාවකට චලනය කරන්න ඕනේ කියලා හිතුණා නම් වායෝ ධාතුව හට ගන්නකොට ඒ වායෝ ධාතුව සිතෙන් අභිමුඛ කරපු සිතෙන් බලාපොරොත්තු වෙච්ච දිශාවකට යොමු කරන්නට තවත් අමතර ශක්තියක් ඕනේ. අමතර උපකාරකයක් වුණේ. ඒ උපකාරකය තමයි කාය විඤ්ඤාතිය කියලා කියන්නේ. හරියට උදාහරණයකට වාහනයක ඉන්ධන දහනෙන් ශක්තිය ජනනය වෙනවනේ. ඒ වගේ තමයි වායෝ ධාතුව. ඒ ජනනය වෙන ශක්තියෙන් වාහනේ ඉදිරියට ගමන් කරනවා. ඒ ගමන් කරනකොට අභිමත ප්‍රදේශයට අභිමත තැනට ඒ වාහනය හරවන්නට ගමන් කරන්නට සුඛාන උපකාරයි. ඒ වගේ තමයි මේ හටගන්න වායෝ ධාතුව નિયමිත පැත්තට යොමු කරන්නේ මේ කාය විඤ්ඤාතිය කියන ධර්මයෙන්. ඉතින් සිතක් හටගත්තම ගමන් කළ යුතු ගමන් කරන්න ඕනේ කියලා මුළු ශරීරය පුරාම චිත්ත කිරිය වායෝ ධාතුව පැතිරෙනවා. ඒ පැතිරෙන වායෝ ධාතුව ඒ ගමන සිද්ධ කළ යුතු දිශාවට යොමු කරවමින් හටගන්නේ කාය විඤ්ඤාතිය. මේ වායෝ ධාතුව නිසා හටගන්න කාය විඤ්ඤාතියෙන් තමයි ඒ සියල් උපකාර වෙලා තමයි මේ කරජකය ගමන් කරනවා කියන සිද්ධ වෙන්නේ. මේ කරජකය කියලා කිව්වෙත් පින්වතුනි කලින් කීවනේ සතර මහා ධාතුවක් කියලා කලින් දේශනාවේදී. මෙතන තියෙන්නේ පඨවි ආපෝ තේජෝ වායෝ කියන සතර මහා ධාතුවක්. ඒ ධාතු ඇසුරු කරගෙන ඒ වගේම ස්ත්‍රී වර්ණ ගන්ධ රස ඕජාවක් තියෙනවා. ඒ වගේම ස්ත්‍රී පුරුෂ ස්වභාව ගන්වන ස්ත්‍රී භාව රූපයක් පුරුෂ භාව රූපයක් පැතිරීලා තියෙනවා. ඒ වගේම ජීවත් කරන කර්මජ රූප ජීවත් කරන ජීවිතින්දේ කියන රූපයක් තියෙනවා. මේ වගේ රූප ධර්ම සමූහයක් තමයි මේ තියෙන්නේ. මේ රූප ධර්ම සමූහය අභිමත ප්‍රදේශයට ගමන් කෙරෙව්වේ යොමු කෙරෙව්වේ මෙන්න මේ වායෝ ධාතුවයි කාය විඤ්ඤාතිය නිසා. ඉතින් මේක කෙනෙකුගේ ගමනක් නෙවෙයි. සිත කියන්නේ තේරුම් ගන්නට ඕනේ සිත කියලා කියන්නේ ආරම්භනක් ග්‍රහණය නම් වූ ධර්මයේ අරමුණු ගැනීම නම් වූ ධර්මයක්. මේක සත්‍යයේ පුද්ගලයක් නෙවෙයි. මේ ස්වභාවයේ තමයි අරමුණු ග්‍රහණය කිරීම. හරියට දැන් මේසේක තියෙනවනේ ඒ උඩ තිබූ ධර්ම මොන හරි දෙයක් දරාගෙන සිටීමේ හැකියාවක්. ඒ වගේ තමයි සිතේ ස්වභාවය අරමුණු දැන ගැනීම. මේක සත්‍යයේ පුද්ගලයෙක්වත් කෙනෙක් කරන දෙයක්වත් නෙවෙයි. හරියට ඒ වස්තු දරාගෙන සිටීම මේසේ විසින් කරන දෙයක් නෙවෙයිනේ. මේසේ ගුණාංගයක්. ඒ වගේ තමයි සිතේ ලක්ෂණයක් ආරම්භනක් ග්‍රහණය. ගමන් කළ යුතුයි කියන සිත හට ගන්නවා. මේක කෙනෙක් නෙවෙයි. පූර්ව සිත් ආදී නිසා මේ වගේ අදහසක් සහිතව සිතක් පහළ වෙනවා. මේ වගේ අරමුණක් සහිතව සිතක් පහළ වෙනවා. ඒ සිත පහළ වෙනකොට ඒ සිතක් සමගම චිත්ත කිරිය වායෝ ධාතුවක් හටගත්තා. සිතේ තිබුණේ චිත්ත කිරිය වායෝ ධාතුව ඉපදෙවීමේ උත්සාහයක්. ඒක සිත අනුව චිත්තක රූපයක් ලෙස චේතනාදී උපකාරේ ලැබලා හටගත්තා. ඒ වගේම ඒ චේතනාවේ තිබුණු බලපෑම ආදී නිසා ඒ වායෝ ධාතුව අභිමත ප්‍රදේශයට යොමු කරවමින් කාය විඤ්ඤාතියක් හටගත්තා. වායෝ ධාතුව කියන්නේ පිම්බීම ලක්ෂණකට ඇති, ඒ වගේම සැලවීම කෘත්‍ය රසයේ කොට ඇති, ඉදිරියට යාම අභිනීහාරයේ කොට අභිනීහාරය වැටහීම කොට ඇති ධර්මයක්. ඒ කියන්නේ මේකත් නිස්සත්ත්ව නිර්ජීව ධර්මයක්. දැන් වාහන ආදී සිද්ධ වෙන චලනයේට උපකාර වෙන වායෝ ධාතුව සත්‍යේ පුද්ගලයේ කෙරෙන්නේ. ඒ වගේ තමයි මේ කායාංග චලනයේට උපකාර වෙන වායෝ ධාතුව සත්‍යේ පුද්ගලයේ නෙවෙයි. මේක නමුත් සිත නිසා හටගත්තේ. ඒ හටගත්ත වායෝ ධාතුව නිසා හටගන්න විඤ්ඤාතිය සත්‍යේ පුද්ගලයේ නෙවෙයි. එනිසා නිස්සත්ත්ව නිජීව ධර්මතාව ටිකක් නිසා මේ පඨවි ආපෝ තේජෝ වායෝ ආදු නිස්සත්ත්ව නිජීව ධර්මතාව ටිකක් ගමන් කරනවා මිසක් කෙනෙක් ගමන් කරනවා නෙවෙයි පුද්ගලයෙක් ගමන් කරනවා නෙවෙයි. ඔන්න ඔය විදිහට ඔහු ගමන ගැන තේරුම් ගන්නවා. මේක අර සුනකයන් බල්ලන් කූසන් කපුටන් ආදී සත්ත්ව ගවයන් ආදී සත්තුන්ගේ ඒ ගමනේ පිළිබඳ අවබෝධය වගේ එකක් නෙවෙයි. මේක ගැඹුරු පරමාර්ථ අවබෝධයක්. මේක ගැඹුරු අවබෝධයක් කෙලස් නැසීමට සමර්ථ අවබෝධයක්. මේක තමයි ඉරියාපතේ කියලා කියන්නේ. ඒ විදිහටම ඉඳ ගන්න කොටත් ඔහු එමයයි. ඉඳ ගන්න කොට සිද්ධ වෙන්නේ වායෝ ධාතුව නිසා කය පහළට තල්ලු කරා. කය පහළට තල්ලු කරන තව දෙයක් සිද්ධ වෙනවා. යටි කය හකුලවනවා. උඩු කය කෙලින් තබනවා. මෙන්න මේ නිසා ඉඳගෙන ඉන්නවා කියන ඉරියව්ව පවතිනවා. ඉඳගෙන ඉන්න කෙනෙක් නෑ. සතර මහා ධාතුන් නිසා පවතින කය සැබවින්ම කියනවා නම් සතර මහා ධාතුන් මායෝ ධාතුව නිසා මේ වගේ හැඩයකට පත් වුණා. ඒ වගේම තව කී යුතු දෙයක් තියෙනවා. මේ ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට ඒ වගේම ඇවිදිනකොට එහෙම මේ ශරීරය ඇදගෙන වැටෙන්නේ නැත්තේ වායෝ ධාතුව නිසා. දැන් අපි එදා දේශනාවේදී කතා කළා මේ සතර මහා ධාතුන් වායෝ ධාතුව නැතුව තිබුණා නම් ඉතිරි ධාතු දෙක ආපෝ ධාතුව විසින් ඇදගෙන තියෙන නිසා හැකිදෙනවා. ඒ දෙක ඇතුළට බලය සම්ප්‍රයුක්ත බලය ඇතුළට නිසා ඒක ඇදෙනවා හැකිදෙනවා. ඒක බැලැක්කේ වායෝ ධාතුව නිසානේ. ඒ නිසා මේ කරජකයත් සතර මහා ධාතුන්ගෙම නිර්මිත මේ කයත් හැකිලෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව පවතින්නේ මේ විදිහ පිම්බිලා ඒක ඉරියව්වක පවතින්නේ කෙනෙක් පවත්නවා නෙවෙයි මේ සිතත් සමග හටගන්න වායෝ ධාතුව නිසා. සිත ගමන් කරනකොට පහළගෙන සිත එක්ක විතරක් නෙවෙයි පින්වත්නි වායෝ ධාතුව හටගන්නේ මේ පහළ වෙන භවාංග සිත අතහැරලා පහළ වෙන අනික් බොහෝ සිත් සමග මේ වායෝ ධාතුව කියන එක නිතර නිතර කය පුරාම හටගන්නවා. ඒ නිසා තමයි මේ ඉරියව්ව මනාලික පවත්වන්නට පුළුවන් වන්නේ. අපි වෙන අවධානයක සිටියක් පොතක් පතක් කියවුවත් අපේ කය නොවැටි තියෙන පින්වත්නි ඒ අවස්ථාවේ පහළගෙන ජවන සිත් වලින් උපදවනවා චිත්තජ රූප ටිකක්. ඒ චිත්තජ වායෝ ධාතුව නිසා තමයි පවතින ඉරියව්ව හැලෙන්නේ නැතුව වැටෙන්නේ නැතුව තියෙන්නේ. ඒ නිසා මේ ඉඳගෙන ඉන්නකොට හිටගෙන ඉන්නකොට කෙනෙක් ඉඳගෙන හිටගෙන ඉන්නවා නෙවෙයි. වායෝ ධාතුවේ ආධාරය බලය තල්ලු කිරීම නිසා දරා සිටීම නිසා මේ කය නැහැකිලි නොඇති පවතිනවා. ඉතින් ඒකත් මේ වෙලාවේ තේරුම් ගන්න. හිටගෙන ඉඳගෙන ඉන්න කෙනෙක් හිට ගන්නකොට ඔහු කරන්නේ වායෝ ධාතුවේ උපකාරයෙන් සම්පූර්ණ කයව කෙලින් කරනවා. කෙලින් කරලා සිරස්සත්ත පවත්වනවා. ඒ හැර විනා කෙනෙක් හිටගත්ත නෙවෙයි. මේ සිතක් හට ගන්නා සිත ඉහිට ගන්නට ඕනේ කියලා ඒ සිතෙන් වායෝ ධාතුව හටගත්තා. ඒ වායෝ ධාතුව කාය විඤ්ඤාත්ය නිසා ඉහළට යොමු කරා. ඒ නිසා මුළු කරජ කයම කෙලින් සැපතියා පිටස්සේ පවතිනවා. ඒ වගේම නිදාගන්න කොටත් එහෙමයි. නිදාගන්නට ඕනේ සතපෙන්නට ඇලෙන්නට ඕනේ කියලා සිතක් පහළ වුණා. ඒ සිතෙන් වායෝ ධාතුවක් නිර්මාණය වුණා. ඒ වායෝ ධාතුවෙන් කාය විඤ්ඤාත්ය එක්කම හටගත්තා. ඒ තුලින් ඒ වායෝ ධාතුව පහළට බර වෙලා හරස් අතට කය කෙලින් කරලා පැවැත්තුවා. ඒ හැර දිනා කෙනෙක් නිදාගන්නවා, කෙනෙක් ඇලුණා, කෙනෙක් සතපුණා නෙවේ. මේ විදිහට තමයි පින්වතුනි ඉරියාපත භාවනාවේදී යෝගියා මෙනෙහි කරන්නට පුරුදු වෙන්නේ, මෙනෙහි කරන්නට පටන් ගන්නෙ. මේ විදිහට කරගෙන යනකොට ඔහුට තේරෙන්න පටන් ගන්නවා මෙතන ගමන් කරන කෙනෙක්වත්, ඉඳගෙන ඉන්න කෙනෙක්වත්, හිටගෙන ඉන්න කෙනෙක්වත්, නිදාගන්න කෙනෙක්වත්, ඒ වගේම වෙනස්ිරියව ගැන කෙටියෙන් කියනවා නම් අතපය හෙලවීම, ඉසලීම්, කතා කිරීම ආදී එහෙමයි. අංගපසංග චලනය කරනකොටත් ඒ දේ සිද්ධ කරන්නට ඕනේ කියලා සිතක් පහළ වෙනවා. ඒ අදාළ අවයවයන් සැලවීම සඳහා අවයවයන්ගේ වැඩිපුර බාහ්‍ය ධාතුවක් හටගන්නවා. ඒ අනුව කාය විඤ්ඤාත්ය හටගෙන අභිමත ප්‍රදේශයන්ට මේ කායාංග චලනයන් සිද්ධ වෙනවා. කතා කරනකොට මේ මුඛය එහෙම එහා මෙහා යන්නේත් මේ බාහ්‍ය ධාතු උපකාර කරගෙන. ඒ වගේම උය නැතිවෙන කටයුතු වලදී, ඒ වගේම රත වාහන එළවෙනකොට, වේදන වැඩ කටයුතු වලදී, පොළව කොටනකොට, කුඹුරු හානකොට මේ සෑම තැනකදීම ඒරියව පවත්වන්නේ මේ වායෝ ධාතුව නිසා. සිත නිසා වායෝ ධාතුව හටගන්නවා. වායෝ ධාතුවෙන් කාය විඤ්ඤාති හටගෙන සිතෙන් බලාපොරොත්තු වෙච්ච ආකාරයට කායාංග චලනයන් සිද්ධ වුණා. එතකොට මෙතනදී යෝගාවචරය තේරුම් ගන්නවා සිත කියන එක මම නෙවෙයි. ඕට සාමාන්‍යයෙන් මෙතනදී පින්වතුනි සිත පිළිබඳව අවබෝධය හොඳනම් තමයි මේක ප්‍රකට වෙන්නේ. නැත්තම් සිත මම, සිත මගේ කියලා ආත්ම සංඥාව තියෙනවා නම් ඕවිසින් වෙනම සිතේ තියෙන ආත්ම සංඥාව දුරු වෙන්නට නාමයේ පරිග්‍රහ කළ යුතු වෙනවා. චිත්තානුපස්සනාවසෙන් හරි ධම්මානුපස්සනාවසෙන් හරි මේක සිද්ධ කරන්න ඕන. විශේෂයෙන්ම ධම්මානුපස්සනාවසෙන්. ඉතින් නාමයේ පිළිබඳව මුලාභව අඩු නම්
මෙතනදි කෙලින්ම විදර්ශනාවට බහින්නට පුළුවන් පහසුවෙන්. නමුත් අද කාලේ අයගේ නාම රූප දෙක පිළිමන මුලා වැඩි නිසා මෙතනදි වෙනම සිත පිළිමදව අවධානයක් දී යුතු වෙනවා. ඒ නිසා ගොඩාක්ම සුදුසු වන්නේ අද කාලේදී නම් පින්වතුනි නිෂ්ක වශයෙන් සතිපට්ඨානයේ වඩන එක. කෙසේ වෙතත් මෙතනදී සිත කියන එක පරමාර්ථ වශයෙන් සත්‍යේ කුජලයේ නෙවෙයි පරමාර්ථ ධර්මයක්. කලින් කීවනේ ආරම්මන ග්‍රහණය නම් වූ ධර්මයක් විතරයි. මේ කෙනෙක්ගේ වැඩක් නෙවෙයි. ඒ නිසා අහවල් අහවල් දේ කරමින් ඉන්න සිතක් පහළ වෙනවා විතරයි. ධර්මයක් ස්වභාව ධර්මයක් ඉපදුනා විතරයි. ඒ ස්වභාව ධර්මෙ ඉපදෙනකොට ඒ ස්වභාව ධර්මයාගේ තියෙන ශක්ති සත්‍ය ශක්ති උපකාර කරගෙන චිත්තද ධාතු හට ගන්නවා. අභිධර්මයේ ධර්ම කෙනෙක් නම් මෙතනදී ඇහිඳිනවා මෙතනදී සහජාත ප්‍රත්‍ය, නිස්ත්‍ය ප්‍රත්‍ය ආදී ඒ වගේම අස්තිත් ප්‍රත්‍ය, අවිගත ප්‍රත්‍ය ඒ වගේම ඒ සිතේ තියෙන මේ සිතේ තියෙන ධර්ම අනුව හේතු ප්‍රත්‍ය, අධිපති ප්‍රත්‍ය, කර්ම ප්‍රත්‍ය, ඒ වගේම ඉන්ද්‍රිය ප්‍රත්‍ය, ආහාර ප්‍රත්‍ය, මාර්ග ප්‍රත්‍ය, ධ්‍යාන ප්‍රත්‍ය ආදී උපකාර කරගෙන මේ සිතෙන් චිත්ත ධාතුවක් හටගන්න, චිත්ත රූපයක් හටගන්න. සරල වශයෙන් තේරුම් ගන්න, ගැඹුරින් විස්තර කරුණට සරල වශයෙන් තේරුම් ගන්න මේ සිතේ තියෙනවා තමන්ගේ උපාදේදී තමන්ට අනුකූලව තමන්ගේ ස්වභාවයේ තමන්ගේ සිතේ පවතින ස්වභාවය අනුව යම් යම් රූප ධර්ම උපදවන්නට. ඒ සිතේ ස්වභාවය අනුව හටගන්න රූප ටික වෙනස් වෙනවා. ඒකට චිත්තද රූප කියලා. ඉතින් මේ වගේ ගමනාදී ක්‍රියා සිද්ධ කරන්න ඕනේක සිත් පහළ වෙනකොට ඒට අනුකූලව චිත්තද රූප හටගත්තා. ගමන් කිරීම ආදී සිද්ධ කරනකොට විශේෂයෙන් ඒ වගේම ඉරියව් කරත් එකනේ ඒ වගේ ඒ චිත්තද රූපවලදී පින්වත්නි ගොඩාක් වෙලාවට පහළ වෙන්නේ වායෝ ධාතු අධික රූප. ඒ වායෝ ධාතු අධික රූප වායෝ ධාතු ගමන් කිරීම ආදී කායාංග චලනය කරනකොට විශේෂයෙන් ප්‍රබලව පහළ වෙනවා. ඉතින් අර කියපු ප්‍රත්‍ය ශක්ති නිසා එහෙම නැත්නම් මේ සිතේ තියෙන හැකියාව ධර්ම ස්වභාවයක් නිසා ධර්මතාවක් නිසා සිතේ තිබෙන හැකියාවක් නිසා ලක්ෂණයක් නිසා අර චිත්තද රූප ටික හටගත්තා. සිතට ඕනකමක් තිබුණේ නැහැ උපදවන්නට. ඉතින් චිත්ත රූප හටගන්නකොට ඒ එක්කම මේ සිතේ බලපෑම නිසාම මේ චිත්තද රූප සමගම ඒ වායෝ ධාතුවෙන් වායෝ ධාතුවේ විකාර ස්වභාවයක් ලෙස කාය විඤ්ඤාතියේක රූපයක් හටගන්නවා. මෙතනදී මේ කාය විඤ්ඤාතියේ නවකයක රූප කලාපයක් හටගන්නේ. අභිධර්මයේ දන්න පින්වතුන් සදා කියනවා නම් මේ වෙලාවේදී පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා කාය විඤ්ඤාතියේ රූප කලාපයක් හටගන්නවා. ඒ වෙලාවේදී හොඳට කය ප්‍රසන්නව නිරෝගීව කර්මන්නේව තිබුණා නම් පඨවි ආපෝ තේජෝ වායෝ වර්ණ ගන්ධ රස ඕජා ඒ වගේම ලහුතා මුදුතා කම්මඤ්ඤතා කාය විඤ්ඤාතිය කියලා රූප 12කින් කියන රූප කලාපයක් හටගන්නවා. මේ විදිහට පින්වතුනි මේ රූප කලාප සහිතව රූපහක් රූප කලාපයක් හටගන්නවා. සරලව සාමාන්‍ය විදිහට කියනවා නම් සිතෙන් චිත්තද රූප ටිකක් හටගන්නවා. සිතට ඕනකමක් නැහැ චිත්තද රූප උපදවන්නට. ඒ සිත නිසා චිත්තද රූප හටගත්තා. කාය විඤ්ඤාතිය සහිත රූප හටගත්තා. ඉතින් ඒ නිසා අවකේස කය චලනය වුණා. ඒක මෙහෙම තේරුම් ගන්න. මේ වායෝ ධාතුවෙන් වායෝ ධාතුව තමයි සාමාන්‍යයෙන් ගමන් කරන්නේ. නමුත් වායෝ ධාතු ඉදිරියට යනකොට අවශේෂ රූප ටිකක් ඉදිරියට යනවා. ඒ කියන්නේ පින්වතුනි දර කොටයක් ගත්තොත් එහෙම එක පැත්තක් අපි තල්ලු කරාට ඒක පැත්තක් ගමන් කරනකොට ඒකත් එක්ක සම්බන්ධ අනිත් කොටසුත් ඒ එක්කම ගමන් කරනවානේ. ඒ වගේ තමයි පින්වතුනි මේ කාය විඤ්ඤාති හටගන්නේ වායෝ ධාතු ඇසුරු කරගෙන. ඒ චිත්ත රූප ටික තමයි ඉදිරියට ඉදිරියට පහළ වෙන්නේ. නමුත් ඒ එක්කම එයත් එක්ක බැඳිලා තියෙන අවශේෂ රූප ටිකක් ඒ කියන්නේ අනිත් විතුද රූප ඒ වගේම කර්මජ රූප ආහාරජ රූප ආදිය ඒක ඉදිරියෙන් ඉදිරියට ගමන් කරනවා. චිත්ත රූප තමයි මේ වගේ චිතානු ඉදිරියට යන්නේ. නමුත් එකිනෙකට බද්ධ නිසා අනිත් රූප ටිකක් ඒකම ඉදිරියට යනවා. විශේෂයෙන්ම කයේ තියෙන වැඩිපුරම ඉදිරිතුද රූප. ඒ නිසානේ දැන් මැරෙනකොට පින්වතුනි කර්මජ රූප, චිත්තද රූප, ආහාරජ රූප නැති වෙනවා. නමුත් ඍතු රූප ඉතිරි වෙලා තියෙනවානේ බොහෝ රූප ටිකක්. ඒ නිසා ඍතු රූප තමයි වැඩියෙන්ම තියෙන්නේ. ඉතින් මේ ඍතු රූපත් මේ කය සම්පූර්ණයෙන් මේ ආහාර චිත්ත සියල්ල සම්බන්ධ නිසා චිත්ත රූප යනකොට ඉදිරියට අරවක් ගමන් කරනවා. යනවා කියලා කියන්නේ පින්වතුනි ඉදිරියෙන් රූප කලාප පහළ වෙනවා කියන එක. රූප කලාපයකට තන වෙනස් කරන්න බෑ. තියෙන රූප කලාපයක් ඒ තියෙන තැනම හටගෙන බිඳෙනවා. ඊළඟට පහළ වෙන රූප කලාපෙ ඉදිරියෙන් හට ගන්නවා. මේක තමයි ගමන් කරනවා කියලා කියන්නේ. ඉතින් මේ විදිහට ඉදිරියට රූප ගමන් කරනවා. මේකත් රූපවල ඕනකමක් නැහැ ඉදිරියට යන්න. ඒ වායෝ ධාතුව නිසා රූප කලාප ඉදිරියෙන් පහළ වීම සිද්ධ වෙනවා. මෙන්න මේකට තමයි ගමන කියලා කියන්නේ. සත්‍යයේ පුද්ගලයේ ගමනක් නෙවෙයි. ඉතින් මේ ගමන සිද්ධ වුණේ හේතුඵල න්‍යායයක් අනුව. සිත නිසා චිත්තද රූප ටික හටගත්තා.
චිත්ත රූප හේතුන්ගෙන් හටගත් දේවල්. ඒ සිත හටගත්තේ ඒ යත් එක්ක හටගත්ත චෛතසික නිසා, పూర్ව සිතක් නිසා. සාමාන්‍යයෙන් සිතක් හටගන්න පින්වතුනි කලින් සිතක් හටගෙන තියෙන්නට ඕනේ. ඒ කලින් හටගත් සිතේ තියෙනවා ඒ ආරම්මන ග්‍රහණය නැමැති ධර්මයේ තියෙනවා ආරම්මන ග්‍රහණ වේගය කියලා වේගයක්. ආරම්මන ග්‍රහණය නම් වූ සිත නිරුද්ධ වුණාට ඒ ආරම්මන ග්‍රහණ වේගය නිරුද්ධවන්නේ නැහැ. ඉතින් ඒ වේගය නිරුද්ධවන්නේ තවත් එවන් වූ ආරම්මන ග්‍රහණ ධර්මයක් එවත් සිතක් උපදවලා. ඒ සිතේ ඒ ආරම්මන ග්‍රහණ වේගයක් තියෙනවා. ඒ වේගයෙන් නිරුද්ධ වෙන්නේ තවත් සිතක් උපදවන. ඔය විදිහට සිතක් හටගන්න పూర్ව සිතේ උපකාරයක් තියෙනවා. කලින් අපි දේශනාව සඳහන් කරේ මේකට කියන අනන්තර ත්‍ත්ව ශක්තිය කියලා. අනන්තර ඕපනිෂ්ඨයේ ත්‍ත්ව ශක්තිය සමානතර ත්‍ත්ව ශක්තිය මේ වගේ නොඑක් නම් වලින් මේක හඳුන්වන්නට පුළුවන්. එතකොට මෙන්න මේ විදිහට සිත හටගත්තේ හේතුවක් ඵලයක් නිසායි. ඒ වගේම අර වායෝ ධාතුව හටගත්තේත් එහෙමයි. කාය විඤ්ඤාත්තියත් ඒ සිත නිසා හටගත්තේ. ඊළඟට ඒ වායෝ ධාතුවේ බලපෑම නිසා ඉදිරියෙන් පහළ වෙන රූප කලාපත් ඒ වායෝ ධාතුව නිසා ඉදිරියට හටගත්තා. හේතු නිසා තමයි මේ වගේ ස්ථාන මාරුවක් සිද්ධ වුනේ. මේ වගේ රූපකය දරා සිටීම සිද්ධ වුනේත් මේ වගේ හේතු ධර්ම සමූහයක් නිසා. ඒ නිසා මේ රූප චිත්ත සියල්ලම හේතු නිසා හටගන්න දේවල්. ඒ වගේම මේවා හටගත්තේ పూర్ව භවයේ අප්‍රහිනෝ පැවිති අවිද්‍යාව උපාදානය කර්මය කියන ධර්මතාව නිසා. මේක විස්තර කළ යුතු වන්නේ විදර්ශනාවේදී. එහෙම නැත්නම් මේ දේශනා කාලා ආලාන රූපෝ සිද්ධ කරන්න අපහසු වෙනවා. ඉතින් ඒ නිසා මේ විදිහට මේකෙදි උදයවයක් බලන්න පටන් ගන්නවා. ඒ වගේම ඒ හටගන්න රූප කලාප රූප ධර්ම සියල්ලක්ම ඒ තන බිඳිර යනවා සිඳිර යනවා. ඒ නිසා අනිත්‍යයි. අනිත්‍ය නිසා ඒවා සියල්ල දුකයි. මොකද නැවත උපදවන්නට ඕනේ. ඒ වගේම ඒවා සියල්ලක්ම ඒ කායික වේදනාදී හේතු වෙනවා. ඒ නිසා ඉරියව් මාරු කරන්න හැම සිද්ධ වෙන්නේ. ඒ නිසා මේවායි මහා දුක්ඛයක් තියෙනවා. බඳක තියාගන්න කෙනෙකුට මේ රූපයන්ගේ තියෙන දුක්ඛය දැහිලා තියෙන්නේ අපි නිතර ඉරියව් මාරු කරන නිසා. හොඳට ඉරියව්වක කාලයක් ඉන්නකොට තමයි දුක ප්‍රකට වෙන්නේ. ඒ නිසා මේ රූපයන්ගේ දුක්ඛය ප්‍රකට වෙනවා. ඊළඟට මේ අනිත්‍ය වෙන්නේ දුක්ඛ වෙන්නේ වශයෙන් නැති නිසානේ. කැමතිනම් අපිට නිත්‍ය ලෙස වශයෙන් පවතිනවන නිත්‍ය ලෙස සුඛ ලෙස පවත්වන්න පුළුවන්. ඒ නිසා මේවා අනාත්මයි. මේ විදිහට මේ අනිත්‍ය දුක් අනාත්මය තේරෙනවා. සිතේ අනිත්‍ය දුක් අනාත්මය මේ අවුරින්ම තේරුම් ගත යුතු වෙනවා. ඊළඟට අර කියපු විදිහට මේ ධර්මතා කර්මය නිසා, අවිද්‍යාව නිසා, උපාදාන නිසා, ආහාර නිසා හටගන්නවා. සිතට හේතු වෙන ඒ වගේ සත්‍ය නිසා හටගන්නවාට තේරුම් ගන්නවා. ඒ වායේ නිරෝධයෙන් මේ ධර්මතා නිරුද්ධ වෙනවාට නිර්වාණ ධාතුව ගැනත් අනුමාන වශයෙන් මනසිකාරක. ඒ වගේම මේ වායේ ශනිකව සිද්දෙන උදේ වායේ බලනවා. මේ විදිහ දිගින් දිගට බලාගෙන යනකොට නාම රූප දෙක කෙරෙහි තියෙනා වූ සම්මෝහය තෘෂ්ණාව දුර වේලා අවසානයේ සියලු කෙලෙස් නැසා අරිහත්ත්වයේ සාක්ෂාත් කරගන්න පුළුවන් වෙනවා. මේ වගේ තමයි පින්වතුනි කෙටියෙන් මේ ඉරියාපත පබ්බේ විස්තර කරනවා විස්තර කරන්න තියෙන්නේ. ඒ නිසා ප්‍රමාණවත් ලෙස තරමක්කෝ විස්තරවන්ට ඇති කියලා අප බලාපොරොත්තු වෙනවා. ඉතින් අද දවසේදී ආනාපාන සති පබ්බයත් ඉරියාපත පබ්බයත් ලෙස කායන පස්න සතිපට්ඨානය කොටස් දෙකකින් විස්තර කරන්න යෙදුනා. ශක්ති ප්‍රමණය ඉදිරි දවස් ඉදිරි වැඩසටහන් වලදී ඒ පබ්බයන් පිළිවෙලින් විස්තර කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඒ නිසා වැදගත් වන්නේ මේ පින්වතුන් මේ ධර්මයේ ශ්‍රවණය කළ අමතක කරොත් මේ කරන විහෙත කපකිරීම අර්ථ ශූන්‍ය වෙනවා, ඵල රහිත වෙනවා. ඒ නිසා මේවා ඒ හැකි පමණ සිතේ දරාගෙන මනසිකාර කරලා ඒ වායේ හැකි පමණ නියැලෙන්නට තමන්ට සුදුසු කමටහනක් අරගෙන නියැලෙන්නට තවත් මන පොතපත කියවලා ධර්මඥානෙ වැඩි කරලා දතවුන් හා සාකච්ඡා කරලා මේ භාවනා මාර්ගයෙන් පිරිසුදු කරගෙන නිවන් දකින්නට උත්සාහවත් වීම තමයි මේ ධර්ම දේශනාවලට පවා සිදු කරන්නා වූ උපහාරය වෙන්නේ. ඒක නිසා මේ සිද්ධ කරන්ට එදිනා වූ සකල පුණ්‍ය සම්භාරය අපට ධර්ම ශ්‍රවණය කරා වූ සියලුම පින්වතුන්ටත් නිවන පිණිසම හේතු වේවා. සකල සත්වයෝ මේ පිණිස හේතු කරගෙන අමාමහ නිවනින්ම සැනසීම ලබාවා ප්‍රාර්ථනා කරමු. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහින්දික්ඛා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ ශාසනං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහින්දික්ඛා පුඤ්ඤන්තං අනුමෝදින්වා චිරං රක්ඛන්තු සම්බුද්ධ දේශනං. ආකාසත්තා ච භුම්මත්තා දේවා නාග මහින්දික්ඛා පුඤ්ඤන්තං අනුමෝදිත्वा තිරං රක්ඛන්තු සම්බුද්ධ සාවකං ජිරං රක්ඛන්තු මම් පරන්ති.